දැන් මේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, ඒ වගේම චක්කු සංපස්සය වේදන ආදි වශයෙන් පෙන්වා තියෙන මේ ක්‍රමයක් තියෙනවා. ඒතර අන්නේ ක්‍රමයට හටගත්තහම අහන්නේ මෙම ක්‍රියාවලිය සාමාන්‍ය පුද්ගලයෙකුට කොහොමද? රාතන් වහන්සේලාට කොහොමද? ඒ වගේම අන්ධ පුද්ගලයෙකුගේ ස්වභාවය කොමද්ද, කොයි විදිහකද කියලා මේ වගේ ප්‍රශ්න කීපයක් මේ අහන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපාජ්ජති චක්කු විඤ්ඤාණං. මේක සිද්ධාන්තයක්. ඇහැට රූප පටිච්ච වුණාම ඒ හේතුවෙන් උපදිනවා චක්කු විඤ්ඤාණේ. දැන් මේ පටිච්ච කියන වචනේටත් විවිධ ප්‍රශ්න තියෙන හින්දා මේවා කියන්න හරි අමාරුයි. මම නිරුක්ති විග්‍රහ කළා දෙන්න නැතුව තෝරා ගන්නවත් බැහැ අර්ථේ. යම් කිසි තැනක සමානව ගැලපෙන දේ සමාන ගැලපෙන දෙයට එකතු වෙනවා. පටිච්ච වෙනවා කියන අර්ථය ඔන්නෝ අර්ථයක් තියෙනවා. යමකට ගැලපෙන්නේ යමක්ද ඒකට ඒක එක් වෙනවා. ඒ අනුසාරයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ගොඩ නැගෙනවා. දැන් ඇහැට ශබ්ද පටිච්ච වෙන්නේ නැහැ. ඇහැ කියන්නේ රූපයන්ට ගෝචර වෙන වස්තුවක්. නැන රූප ගෝචර කරගන්න වස්තුව. ඇහැට ශබ්ද ගෝචර නැහැ, පටිච්ච නැහැ. දැන් මෙහෙම කියන්නේ පටිච්ච කියන වචනේ අදහස වැටහෙන්න ඕනේ. එහෙනම් ඇසට ගැලපෙන දේ ඇහැට පටිච්ච වෙනවා. මොනවද? බාහිර ලෝකේ තියෙන රූප, නැන බාහිර දේවල් නිසා හටගන්න රූප ඇහැට පටිච්ච වෙනවා. කනට රූප පටිච්ච වෙන්නේ නැහැ, ශබ්ද පටිච්චයි. සුවදක් එහිමාට කණින් ගන්න බෑ. මොකද කන හැදිලා තියෙන්නේ ඒකට අවශ්‍ය දේ ගන්න. ඉන් පටිච්ච වෙනවා ගහ මේ පටිච්ච කියන වචනයක් ගත්තහම ඔකට විරුද්ධ වෙනවා. භාෂානේ ආයට විරුද්ධයි කියනවා. පටිච්ච කියන වචනේ අර්ථය වත්වලා ගත්ත නම් ඒත් ඇති. අපිට අවශ්‍ය වෙන්නේ ධම්ම අවබෝධයේ අර්ථය. එන යම් කිසි දෙයක් යම් කිසි ආකාරයකට ගැලපෙනවා. සුදුසු සත්‍යයට අවශ්‍ය දේවල් එකතු වෙනවා. ඒ හේතුවෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක අපි දකින්න ඕනේ විදිහට. එහෙනම් රූප නැමැති බාහිර ලෝකේ හටගන්න අරමුණු ගෝචර කරගන්න ඇහැ නැමැති ඉන්ද්‍රියක් හැදිලා තියෙනවා. අන්න ඒකට ඒක එකතු වෙලා එනවා. ගැළපෙන දේ ඉච්ඡදී ඒකට සම්බන්ධ වෙනවා. පටිච්ච වෙනවා. ඒතර ඒක ප්‍රතිඵලයක් වශයෙන් හට ගන්නවා චක්කු විඥානය. චක්කු කියලා කිව්වට හටගත්තේ විඥානයක්මයි. ඒ විඥානය ඇහෙන් හටගත් නිසා චක්කු විඥානය කියනවා. කන්ට ශබ්දයක් එනකොටත් විඥානයක් හට ගන්නවා. ඒක ශබ්දයක් මුල් කරගත්ත නිසා ඒකට සෝත විඥානය කියනවා. මෙන්න මේ ආකාරයට චක්කු විඥාන, සෝත විඥාන ආදී පහළ වෙන්නේ ඒ ඉන්ද්‍රියට ගැළපෙන දේ ඒකට පරිච්ඡය වුණාම. එතන ඇහැට රූප පරිච්ඡය වුණාම තමයි චක්කු විඥාන හටගන්නේ. දැන් මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පාදිතේ චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. දැන් මේක විග්‍රහ කරන්නේ මේ තුනේ එකතුවෙන් ස්පර්ශ වෙනවා කියලා. මේ සංග කියන වචනේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ පංච කාමයේටම කියන නම සංග. සංගහ නෙමෙයි. සංගහ කියන අය ඊට වඩා විශේෂයි. ඔය සංකීන විවිධ අවිද්‍යා තෘෂ්ණා ආදීන් හෝ මොන දෙයක් හරි එකතු වෙන දෙයක් තියෙනවා නම් ඒ වැඩක් නැති එකතු වෙනවා බිදහරින ලක්ෂණයක් තියෙනවා සංගහවල. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන දේවල් බිදහරිනවා. ඒකතුවෙන් බිදහරින නිසා සංගහ කියන ගුණයක් එනවා. ඒවා සමග බැඳෙන ලක්ෂණයක් එනවා. ඒක සංග වෙනවා. සංග වල ගෑවි ගෑවි ඉන්නවා. සංග මේ තින්නා සංග මෙතන තියෙන සංග නෙමෙයි. එනම් මේ තුනේ සංගය මොකද්ද? සංග කියන්නේ මොකටද අහපු ගමන් පෙන්නලා තියෙනවා. පංචකාමීත සංග යන නමකි. එනම් මේ පංචකාමී මෙතන ඉන්නේ රූපකාමී. මේ රූපකාමී එනතෙන්ට සම්බන්ධ වෙන කාම කොටසක් තියෙනවා. සංග තුනක්. අන්න ඒක මොකද්ද කියලා බලන්න ඕනේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න එක සංගය. ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ කාටද ආස්වාද හොයන්න යන මේ පෘථජන මිනිසයාගේ ස්වභාවයයි මේ කියන්නේ. යාට හැ හරි වටිනවා. රාතන් වහන්සේට නම් වටින්නේ නැහැ. රාතන් වහන්සේක දුක්ගොලේ දාලා තියෙන්නේ. දුක්ගොලේ භාණ්ඩයක් හැටියට. ආර්ය මාර්ගය අනුගමනය කරන අයත් ඒ මට්ටමින් ඒක දෘෂ්ටි වාසයෙන් මිදිලා ඉන්නවා. ඒක දුකටයි තිකක් මිසක් සැපටයි තිකක් කියලා හිතන් නිගමනය කරන්න බෑ කියන දෘෂ්ටියෙන් මිදිලා ඉන්නවා. ඉතින් ඒ වගේ මේ තින්නම් සංඝ කියන යමක් ඇත්නම් මෙන්න මේකෙදි මේ කෙලෙස් තුනක් එකතු වෙන හැටි පෙන්නන්නේ. අන්නර ඇහ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. හිතේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නීවිසති. ඔන්න ඇහ නිසා හටගන්න තෘෂ්ණාව ඇහි හටගන්නේ. ඇහ නිසායි හටගෙන පවතින්නේ. එතනි වීසමානා නීවිසති. අන්න ඒක පැවතීම් වශයෙන් එහි පවතිනවා. මෙන්න එක සංගයක්. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නීවිසේ. මෙන්න දෙවෙනි සංගය. රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව. චක්කු විඤ්ඤාණ ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සතණ්හා උපජ්ජමානා උපජ්ජති එතනි වීසමානා නීවිසති. මෙන්න චක්කු විඤ්ඤාණයේ පිළිබඳ සංගය. ඔය කෙලෙස් තුනක්. එදා ලෝක සත්‍යෝ ඇහැට ආසයි. රූපේට ආසා කරනවා. චක්කු විඥාණයට ආසා කරනවා. ඔන්නේ සංගතුණුක එකතුවක් ආවම තින්නා සංගති පස්සෝ. මෙන්න සසර ගමනට හේතු වෙන ස්පර්ශය. සංගතුණක් නිසා ගොඩනැගෙන ස්පර්ශය. හැබැයි අනේ මන්ද මේවා කියා දෙන්න ගියා මට වැණුම් ගහන්නත් වෙනවා. මොකද හේතුව? අපි අහලා නැති වචන නෙමෙයි කියන්නේ, අහලා නැති අදහස් නෙමෙයි දෙන්නේ කියලා. පොඩ්ඩක් මේ අදහසේ ගැළපීම හිතලා බලවන හුඟක් වටිනවා. වැහිලා තියෙන තැන් ගන්නවා කිව්වේ ඒකයි. මේ තුනේ එකතුව ස්පර්ශයයි කියලා හැම ගත්තොත් ওই තුන රහතන් වහන්සේලාත් එකතු වෙනවනේ. ඇහැ තියෙනවා, රූප තියෙනවා. ඇහෙන් රූප බලපුවාම චක්කු විඥානේ පහළ වෙනවා, රහතන් වහන්සේටත් පහළ වෙනවනේ. එහෙනම් මොකද්ද තියෙන වෙනස? ඒ විඥානේ හටගන්නේ කොයි විදිහටද? රාතන් වහන්සේගේ කොටසක් ඔකේ අඩුයි. ඇහැ පිළිබඳ සංගයත් නැහැ. රූප පිළිබඳ සංගේහවත් ඒ කිලේශයත් නැහැ උන්වහන්සේට කිලේශ නිවලා. චක්කු විඥානේ යම් සංගයක් තිබුණාද කිලේශයක් තිබුණාද ඒකත් නිවලා. එහෙනම් ඇහැ තියෙනවා, රූප තියෙනවා, පෙනීම තියෙනවා. පෙනීමේ බැදිලත් නැහැ, ඇහි බැදිලත් නැහැ, රූපේ බැදිලත් නැහැ. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවී ස්පර්ශයේ හැටි. එහෙනම් ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් නෙමෙයි. ස්පර්ශයයි සංස්පර්ශයයි දෙකක්. මේවා විග්‍රහ කරලා නැහැ, බොහොම අඩුයි විග්‍රහ කරලා තියෙනවා. තත්තගතමා සලායතන පත්‍ය පස්සෝ. මේ සලායතනයන්ගේ ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, ජීවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ, අයංගු චති සලායතන පත්‍යා පස්සෝ. ඔන්න ස්පර්ශයේ පිළිබඳව නිද්දේශේ. දැන් නිකම් ස්පර්ශය කියලා කිව්වට ඒක මාතෘකාව. මාතෘකාව විග්‍රහ කරනකොට ඒක සංස්පර්ශ කියලා වචනයක් ආවා. එනම් මොකද්ද මේ ගොඩනැගින්නේ සලායතන ප්‍රත්‍යයෙන් ප්‍රස්ත කියයි නම් පරිචසමුපාදී ගොඩනැගින්නේ ඔන්නේ සංස්පර්ශේ. එහෙනම් මෙතන ගොඩනැගෙන්නේ චක්කු ස්පර්ශයක් නෙමෙයි චක්කු සංස්පර්ශයක්. මොකක් නිසාද? අවිද්‍යාව තෘෂ්ණා මූලිකව ගොඩනැගෙනට ඇහැට රූපය දැකලා චක්කු විඥානයක් හැදෙනකොට ඒ කාරණා තුනම අරගෙන තෘෂ්ණා දැලට වට වෙලා පුතජන කෙනාගේ ස්වභාවය. ඒකෙන් හටගන්න ස්පර්ශයක් තියෙනවා නම් නිකාම ස්පර්ශයක් නෙමෙයි සංස්පර්ශයක්. ඒ කියන්නේ අර අවිද්‍යාව තෘෂ්ණා සහගත ස්පර්ශයක්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? පස්සපත්‍ය වේදනා කියන කොටස ඇති වෙනවා පරිච්ඡසමුප්පන්නෝ. එහෙනම් පස්සපත්‍ය වේදනා කියන කොට පරිච්ඡසමුප්පන්නෝ පෘථග්ජනයට මොකද හටගන්නේ? තත්ත කතමා පස්සපත්‍ය වේදනා. අන්න පරිච්ඡසමුපාදී විග්‍රහ කරන තැන තියෙන හැටි. මේ ස්පර්ශපස්තේ වේදනා වෙනවා කියන්නේ කුමක්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයංගුච්චති පස්සපත්‍ය වේදනා. මෙන්න පස්සපත්‍ය වේදනා කියන මාතෘකාව උද්දේශේ විග්‍රහ වෙලා තියෙන හැටි නිද්දේශ වශයෙන්. එන අවිද්‍යාවෙන් හටගන්න පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හේතු කොටගෙන යම් වේදනාවක් පහළ වුණාද ඒක නිකම්ම වේදනාවක් නෙමෙයි සංපස්සජා වේදනාවක්. සංස්පර්ශයෙන් ජනිත වෙච්ච වේදනාව. එහෙනම් සංස්පර්ශයේ උනේ මොකද්ද? රහතන් වහන්සේට ස්පර්ශය. පෘථග්ජනයාට සංස්පර්ශය. ඒ වගේම රහතන් වහන්සේටත් සංස්පර්ශ තියෙනවා. ඒ මට්ටමට. එහෙනම් ඒකට එකතු වෙච්ච යමක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා ගෑවිලා තියෙනවා. රහතන් වහන්සේ දීක නැහැ. ඔන රහතන් වහන්සේගේ ස්පර්ශය සහ රහතන් වහන්සේ ලබන වේදනාවේ වෙනස දැනෙනවා. මොනවද දැනෙන්නේ? ඒක විපාකයක් නිසා. ඉත ප්‍රියනම් දැනිච්චදී සැප වශයෙන් දැනෙනවා. ඒ කියන්නේ එතන ඉන්නේ සැප කියන ස්වභාවයේ සැප කියන වින්දනේ. අප්‍රිය එකක් ආවොත් දුක නැමැති වින්දනේ. මධ්‍යස්ථිකක් ආවොත් උපේක්ෂා නැමැති වින්දනේ. ඔන්නෝකට කියනවා වේදනා. ඔය සැප දුක් උපේක්ෂා කියන වේදනා අවිද්‍යා සහගත වුණා නම් ඒවේ අමුතු කහටකුත් එකයි එක ගොඩනැගින්නේ. එහෙම ගොඩනැගින්නේ පෘථග්ජන හිතක ප්‍රධාන වශයෙන්. එහෙම වුණත් මොකද වෙන්නේ? ඒකෙන් හටගන්න වේදනාව සංපස්සජා වේදනා. සංස්පර්ශේ නිසා ජනිත වෙච්ච වේදනාව. රහතන් වහන්සේට ස්පර්ශයෙන් ආපු වේදනාව කායිකයි. දැයින එකක් විතරයි. දැනනවා කියන්නේ වින්දනේ වෙනවා. දැනෙනවා කිව්වොත් ඒක විඥානේ සතු වැඩා. වින්දනේ වේදනා සතු වැඩා. රූපේ මූලිකයි. වේදනා කියන්නේ විඳීම සතුයි. සංඥා හැඳිනීම සතුයි. සංකාර රැස්කිරීම සතුයි. විඥාන දැනීම සතුයි. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ වැටෙන ආකාරය තෝරා ගන්න ඕනේ. රූප ඉන්ද්‍රිය ගෝචර වෙනවා. හැඩතලයක් ඇති කරනවා. වේදනාව වින්දනයක් දෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් සංඥාව හඳුන්වලා දෙනවා. ආකාර වශයෙන්, වර්ණ වශයෙන් සංකාර ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරන අර්ථයේ සංකාර එනවා. විඥානය දැනෙනවා. ඔවක රූපත් දැනෙනවා, වේදනාවක් දැනෙනවා, සංඥාවක් දැනෙනවා, සංකාරයක් දැනෙනවා. විඥානයක් දැනගන්නවා. දැනගන්න අර්ථයෙන් විඥාන වෙනවා. එයා ලෝකේ දැනගන්න මොනවද හැදිලා තියෙන්නේ? මායා දර්ශන, මායා ස්වභාව. අන්න ඇති වෙන වෙනස දකින්න ඕනේ. ඉතින් මෙන්න මෙතන මොනවද දැන් හටගත්තේ? පස්සපත්‍ය වේදනා. අන්න දැන් ආවා චක්කු රූප, චක්කු විඥාන, චක්කු සංපස්සජා වේදනා. දැන් ওই කාරණා ටික හටගන්න ආකාරයයි මේ පෙන්වුවේ. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ ටික හටගත්තාම මේ ටික නිසා සාමාන්‍ය බුද්ධිලා තියෙන වෙනස ඒක තමයි කිව්වේ අවිද්‍යා තෘෂ්ණා සහගතයි සාමාන්‍ය බුද්ධිලයාගේ ওই ටික එතකොට ඒවැය තියෙනවා අවිද්‍යාව නිසා හටගත්ත තෘෂ්ණා සහගත බව ඒකද බැඳිලා තියෙන්නේ එනිසා එයට ස්පර්ශ නිකම්ම ස්පර්ශ නෙමෙයි සංස්පර්ශ වේදනාත් නිකම්ම වේදනා නෙමෙයි සංපස්සජා වේදනා එනිසා එයට ගොඩ නැගෙන යමක් තියෙනවා වේදනා පත්‍ය තණ්හා කියලා තණ්හාව ගොඩ නැගුණාම සසරට අවශ්‍ය කරන ආහාරය නිපද වෙනවා උපාදානිය නිපද වෙනවා භවයට ජාතියට හේතු වෙනවා මෙන්න මේ ආකාරයයි ඇහැට රූපයක් දැක්කහම ඇති වෙන ක්‍රියාවලිය පෘථජන පුද්ගලයෙකුට නම් සාමාන්‍ය පුද්ගලයෙකුට සසලට හේතු වෙන්නේ රාතන් වහන්සේදී තෘෂ්ණාව අවිද්‍යාවයේ නැති නිසා ඇහැ ඉන්ද්‍රියක් පමණයි රූපේ යම් ද්‍රව්‍යයක් විතරයි චක්කු විඥානයේ එක්තරා දැනීමක් විතරයි ඒ දැනෙන එකට ස්පර්ශ උනේ ඒකත් ස්පර්ශයක් විතරයි කෙලෙස් වලින් තොරයි එන සම්පස්යෙන් හටගත්තා වේදනාවක් සාතන් වහන්සේට නෑ ස්පර්ශයෙන් හටගන්න වේදනාවක් විතරයි එන මානසික වේදනාව සාතන් වහන්සේට නෑ කායික වේදනාව තියෙනවා සාමාන්‍ය කෙනෙකුට කායික වේදනාව මුල් කරගෙන මානසික වේදනාව හුඟක් නැගෙනවා. සම්පස්සජා වේදනාව තෝරගන්න ඕන හැටියක්. කවුරු හරි පාරක් ගැහුවා. රිදුණා. වැඩි වුණොත් විනාඩි 2යි 3යි 4යි ඉවරයි. ඊට පස්සේ එතන රිදෙන්නේ නැහැ. හැබැයි හිතර රිදුණා ඊට වඩා හුඟක් ලොකු එකක්. අර පුදුලිය මතක් වෙන ගන්නේ ඔළුකා මට ගැහුවානේ. මට ඒවිල හරියට හිතුණා. ඕකට හොඳක් වෙන්න එපා ඕක හරි හතුරමගි. ඉතින් පටන්ගෙන දැවි දැවි තැවි තැවි. අර වේදනාව වෙන ක්‍රමයකින් මෙනෙහි කරනවා. දැන් හිදිලා ඉවරයි. එන හිතර කාවැදිච්ච වේදනාව සම්පස්සජා වේදනාව. ඒ ස්පර්ශේ අල්ලගත්තා. ඒ ස්පර්ශේ බැඳුණා. ගැටීම් වශයෙන් බැඳෙනවා. ඇලීම් වශයෙන් උත් බැඳෙනවා. සුව වේදනාවක් ආව නම් ඇලීම් වශයෙන් බැඳෙනවා. ඒ ඇලීමට හේතු වෙච්ච වස්තු පරිසර සියල්ලම බැඳ ගන්නවා. ඒක මනසට එකතු වෙනවා. සංවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් වෙනවා. යලි යලි මතක් කර කරත් ආස්වාද විඳිනවා. ඒ කියන්නේ ආසාව පැත්ත. අර වේදනාව විඳින පැත්ත දුක් වේදනාව පැත්ත. අර විදිහට ආපුවාම ගැටෙනවා. අන්න සම්පස්සය වේදනාවේ හැටි වේදනාව කියන එක කයට දැනෙනවා සැපක් දැනෙනවා දුකක් දැනෙනවා මේ පෑන් ටිකක් එහෙම අරගෙන මේ බොල්ල දුන්නොත් එහෙම රාතන් වහන්සේ නමට පැහිරා දැනෙනවා ඒක වතුර වාගේ කියන්නේ නැහැ ඒක පෑන් රසයි ඇහුවත් උන්වහන්සේට ඒක කියනවා මේක පෑන් රසයි දැනෙනවා ෂා හරි රහයි නිකන් තලු ගහන්නේ නැහැ ඒ තලු ගහන එක තියෙන අනික් අයට උන්වහන්සේ එහෙම එකක් නැහැ. රහ දැනනවා දැනෙන රහ පස්සේ ඇලෙන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක් පේනවා රහතන් වහන්සේ ඉඳහට. ඒ වෙන්නේ ෂා හරි ලස්සනයි නිකේ කිය බලා ඉන්නේ නැහැ. චි හරි කැතයි නේ කියලා එහෙම කියන්නේත් නැහැ. ඒ ඇලෙන ගැටෙන හේතු වෙන හේතුකාරකේ උන්වහන්සේගේ මනසේ නැහැ. ඒක නිරෝධ වෙලා. අන්න ඒක තමයි ස්වභාවය. ඉතින් රහතන් වහන්සේගේ හිතේ ස්වභාවයයි පේන කෙනාගේ ස්වභාවයයි ඒක. ඉතින් අන්ධ කෙනෙකුට බැලුවොත් අන්ධ කෙනාට ඇසත් නැහැ, රූපයත් නැහැ, චක්කු විඥානයත් නැහැ, චක්කු සංපාසයත් නැහැ, චක්කු සංපාස වේදනාවක් නැහැ, කර්ම විපාක වශයෙන්ම ඇහැ අහිමිලා. ඉතින් ඇහැ පිළිබඳ යම් කිසි ආකාරයෙන් දැකිය යුත්තක් තියෙනවා කියලා තේරෙන්නේත් නැහැ. ඇහැ කියන්නේ මොකක්ද අහපුවාම දන්නේ නැහැ. රූප කියන්නේ මොනවද අහපුවාම ඒත් දන්නේ නැහැ. කැතයි ලස්සන ඇඳුනවා දහුවාම එහෙම එකක් දන්නේ මොකද කර්ම විපාක වශයෙන් මේ ඉන්ද්‍රිය අහිමිලා ඒ උනාට විපාක විඳින අනික් ඉන්ද්‍රියයන්ගෙන් ඉපදිලා දැන් කන දිව නාසය ශරීරයේ තියෙනවා ඇහැ නැහැ හැබැයි ඇහැ නැති කෙනාට තියෙන පාඩුව දැනෙන්නේ කන දිව නාසය ශරීරයේ මන කියන මේ ටික තියෙනකොට ඒකෙන් වැඩ ගන්න බෑ ඇහැ නැතුව හරි අමාරුයි ඒ නිසා ඇහැක් නැති පාඩුව පෙනීමක් නැති පාඩුව විඳිනවා දුක් විඳ විඳ අඩුපාඩුවක් තියෙන බව පේනවා අනික් අයට වාගේ නෑනේ මට අනික් අය ගමනක් යනකොට යන විදිහට මට යන්න බෑනේ මොනවා හරි මට අඩුපාඩුවක් තියෙනවා පේනවා කියන එක දන්නේ නැතත් ඒ જાත්‍යන් දියුණ නම් පේනවා කියන එක වැටහෙන්නේ නෑ නමුත් එයා අඩුපාඩුවක් ඇති බව දන්නවා කෙනෙකුට ඇහෙන්නේ ඇහෙන්නේ නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇද්දගෙන පේනවා නම් නාසයේ ගඳ සුවඳ දැනෙනවා නම් නාහයකුත් තියෙනවා නම් ඇද්දකක් තියෙනවා නම් ඒවා රහ බලන දිවකුත් තියෙනවා නම් ස්පර්ශ ලබන කයකුත් තියෙනවා නම් ඒවා විඳින හිතකුත් තියෙනවා නම් ඇහෙන්නේ නැති එකේ පාළුව එතන නැගිනවා එනම් ඔය එක ඉන්ද්‍රියක් නැතික මේ පාළුව කර්ම විපාකය එහෙම නැත්නම් ඊට අවශ්‍ය පරිසරයක් තියෙනවා මේ ඇහැ කන දිව නාසය ශරීරය ඇසුරු කරන පරිසරයේ නැති පැත්තක් තියෙනවා ඒකට කියනවා අරූපාවචර අරූපාවචරෙ ගියහම මේ පරිසරය තුල අනික් වේ සම්බන්ධයක් නැති නිසා ඇස කන දිව නාසය ශරීරයේ නැති ප්‍රශ්නේ දුකක් වශයෙන් එතන ගොඩ නැගෙන්නේ නැහැ ඒකේ නිදහස් බවක් ලැබෙනවා. ඒ අරූපාවචර ලෝකේ ඇසකන දිවනාසී ශාරීරිය නිසා ලබන්නා වූ දුක සම්බන්ධ නැහැ. මනස නිසා දකින් යම් දුකක් ඇද්ද ඒකෙන් පෙළෙනවා. ඒ ටික තියෙනවා. රූපාවචර ලෝකෙට ඇස් තියෙනවා කන් තියෙනවා හිතන්න පුළුවන්. දිවෙන් නාසයෙන් ශාරීරියෙන් කියලා ගන්නා වූ ස්පර්ශ නැහැ. ශරීරයෙන් කියලා කිව්වේ ලිංගේන්ද්‍රියංගි. දිවෙන් නාසයෙන් කියලා කිව්වේ නාහේ පේන්න තියෙනවා. කතා කරන්න එහෙම දිවක් තියෙනවා කටක් තියෙනවා. හැබැයි රාහ බලන පැත්ත නැහැ. ඒ જાතිය හැදිච්ච කයකුත් නැහැ. ප්‍රීති ආහාර කරගෙන ජීවත් වෙනවා. අද්භවී ඉන්නකම්. හැබැයි ඒ නිසා ඒ පරිහරණයෙන් තොර වූ ප්‍රදේශයක නිසා ඒ බ්‍රාහ්මණින්ටත් අනේ මට රාහ දෙන්නේ නැහැ නේ. අනේ මට ස්පර්ශ දෙන්නේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ බාධකී නැහැ. ඔය ඉන්ද්‍රියන්ගේ එකක් හරි නැතුවම බාධකේ තියෙන්නේ මේ කාම ලෝකේ. එන සියලු බාධක දුරු වෙනවා. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි ඔක්කොම නැත්නම් හයම නැත්නම්. එතන දුකෙන් නිදහස්. මොකද විඳින්නේ කො ගෝචර වෙන්නේක් නැති නිසා. පෙලෙන්නේක් නැහැ. විද්‍යාමාන වෙන්නේ නැහැ. පෙලීමේ ස්වභාවයක් ගොඩනැගෙන්නේ නැහැ. අවශ්‍යතාවිකුත් නැහැ පිළෙන්න. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා යම් කිසි ඉන්ද්‍රියංගෙන් ඒ සියල්ල එතන නැත්නම් එතන නිවන්සුව. හැබැයි එකක් දෙකක් අඩු වුණොත් කර්ම විපාක විඳින සිද්ධලා තියෙනවා. ඒ නිසා එක ඉන්ද්‍රියක් අඩු වුණාට පස්සේ අනේ ඒකේ සැනසීම කියන්න බෑ. අනික් ඉන්ද්‍රිය තියෙනවා නම් මේ කාම ලෝකේ ඇත් දෙක නෑ ඉතින් ඇත් දෙකෙන් පේන හරිය නැතුවම නිවන්නේ කියන්න බෑ මොකද හේතුව අනික් ඉන්ද්‍රිය රැකෙන්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මේ ඉන්ද්‍රියන්ගේ තියෙනවා ඉතින් එකක් හරි අඳුනෝ කර්ම විපාක වශයෙන් දුක් විඳින්නයි ඒක එහෙම වෙන්නේ ලෝකේ අසාරත්වයේ දැක්කොත් ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ සියල්ලේ අසාරත්වයේ දකින්නෝ එකක් දැක්කහම මේ අනුසාරයෙන් දක්න ඒවන් උපසංහරත මෙසේ සංසන්දනය කළ දකින්න ඕනේ. ඇස අනිච්ච නම් කනත් අනිච්චයි නාසයත් අනිච්චයි දිවත් අනිච්චයි කයත් අනිච්චයි මනත් අනිච්චයි කියලා. ඒ ඥානෙට දැයිනවා. එකක් දැන්නාම අනික කොහොමද කියලා ප්‍රශ්නයක් මේ ඥානිය තුල ඉතුරු වෙන්නේ නැහැ. ඥානියක් පහළ වුණා කියන්නේ වැහෙන්නේ නැති තත්ත්වෙටපත් වුණා. එක ඉන්ද්‍රියක්ගේ මාධ්‍යයෙන් අනික් ඉන්ද්‍රියන්ගේ හැටි දකින්න ඒ අනුසාරී ලෝකේ බාහිර ලෝකේ හැටි දකින්න මුලින් මේ ප්‍රශ්නත් මේක අහලා තිබුණා. එක දෙයක් අනිත්‍යයි කියලා දැනගත්තාම අනික්වා දැනගන්නේ කොහොමද කියලා. ඒ දැනගන්නෙත් ඔය ක්‍රමයට. ප්‍රඥා ඇස පහළ වෙනකොට ලෝකේ කිසිම තැනක අනිත්‍ය නොවන දෙයක් නැහැ කියලා දකින්න. අත්දැකීමට ගෝචර වෙලා තියෙන හරියත් අත්දැකීමට ගෝචරලා මතක නැති අරූප ලෝක රූපාවචර ලෝක බ්‍රහ්මාදී කොටාසය බැලුවොත් ඒ ගැන හිතුවත් ඒවත් අනිත්‍ය මිසක් නිත්‍ය නැහැ කියලා දකින්න. ඒක ප්‍රඥා ඇසී ස්වභාවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා එක දෙයක්. කර්මස්ථානියක් ගන්න ගියාම බුදුරජාණන් වහන්සේලාට භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් සුසු කර්මස්ථානිය බුදුරජාණන් වහන්සේ බලලා දෙනවා. ඉස්කන්ද වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් මෙහෙම උන්වහන්සේ දන්නවා සුසු එක. ඉන් ගැලපෙන දේ බලලා ඒ ගැලපෙන දෙයක් අහනවා. මහණ ඇස ගැන මොකද හිතෙන්නේ ඔබට? මේ ඇස නිත්‍යද අනිත්‍යද? මුලින් පාඩමක් දීලා තියෙන්නේ, විග්‍රහ කරලා දේශනාවක් කරලා තියෙනවා. ඒව අහලා තියෙන අයගේ මේ අහන්නේ. ඉතින් අනිත්‍ය අනිත්‍යම් බන්තේ කියන්නේ එහෙනම් ඉතින් පාළිය පින්නත් එහෙම ඉතින් නැහැ අනිත්‍යයි ස්වාමීනි කියලා කියනවා. අනිත්‍ය නෙමේ වචනේ අනිච්ච. දාද හදාය තියෙන එකට අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය කියන එක සංස්කෘතයෙන් අරගෙන අර්ථේ වරද්දාගත් එක. එන බුදුරන් වහන්සේ අනිච්ච ස්වභාවය විග්‍රහ කරලා දීලා තියෙනවා මුලින්. ඒක මතක තියෙනවා භික්ෂුන් වහන්සේලාට. යලි ආවර්ජනයව කරන්න තමයි යහන්නේ. මහණ ඇස ගැන ඔබට මොකද හිතෙන්නේ? නිච්චද අනිච්චද? ඒ වාදම කියා දීලා තියෙන්නේ මුලින් දේශනා කරලා. ඉතින් අනිච්චයි කියයි හිටම බුදුරන් වහන්සේට උත්තරයක් දෙනවා අර භික්ෂුව. යමක් අනිච්ච නම් ඒක දුකද සැපද කියලා අහනවා. ඒකත් කියා දීලා තියෙන ඉසෙල්ලා දේශනා කරලා. හොඳට වැටහෙන්න දේශනා කරලා හිටාගේ ඒවා ඉතින් හිතේ දරාගෙන ඉන්නේ භික්ෂුන් වහන්සේලා. කර්මස්ථානයක් වශයෙන් වලන්නේ ගැළපෙන එකක් දෙනවා බලන හැටි පෙන්නලා. ඉතින් යමක් අනිච්ච නම් ඥාන ගෝචරව කියනවා. ස්වාමීනි මට ඒක වැටහෙනවා අනිච්චයි ඒක දුකයි. අනිච්ච දෙය සැප වෙන්නේ කොහොමද? ඒක මට හොඳට පැහැදිලිව වැටහෙනවා. එතකොට යමක් අනිච්ච නම් දුක නම් විපරිණාමීටපත් වෙනවනේ. විපරිණාමී කියන්නේ වෙනස් වෙනවලන් කියලාද උගන්වන්නේ? පටිසම්භිදා මග්ග ප්‍රකරණාදී ගැඹුරු අටුවාවල විග්‍රහ කරනවා. අකමැති ස්වභාවයෙන් වෙනස් වීමටයි විපරිණාම කියන්නේ. වෙනස් වුණ පළියටම නෙමෙයි. වෙනස් වෙන එක පරිණාම. විපරිණාම කියන වචනේ පෙන්වන්නේ අපි අකමැති විදියට විකෘතියින්ටපත් වෙනවා. අන්න ඒක දුකට හේතුවක් වෙනවා. අපි කැමති නැහැ විකෘතිය වෙනවට. පෙනෙන ඇද්දක පේන්නේ නැති වෙනවට කැමති නැහැ. ඇහෙන කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා. කතා කරන්න පුළුවන් කඩේ කතා කරන්න බැරි වෙනවා. හපල කන්න පුළුවන් දත් ටික ගැලවිලා යනවා. මේ ආදි වශයෙන් අපි කැමති නැති වෙනස් වීමකටපත් වෙනවා. ඒවට අපි කැමති නැහැ. මෙන්න මේ වෙනස් වීම වලට කියනවා විපරිණාම. අනිත්‍ය කියන්නේ මොකක්ද අහපුවාම විග්‍රහ කරලා දෙනවා. අට්ඨියති හරායති jigucchati ayanguccata ananta sabba sankarisu anicca sanya. අනිත්‍යයි කියන්නේ අන්න ඒකයි. අට්ඨියති පෙලෙනවා. මොනවද පෙලෙන්නේ? මොකද්ද පෙලෙන්නේ? ප්‍රධාන දෙයක් තියෙන අපිට කරදර කරන එක. ඒ තමයි මේ ශරීරේ. මේ ශරීරයේ පිළීම අපිට මහා බාධකයක්, දුක ඇති කරවන. මොනවද පෙලෙන්නේ? සීතලෙන් පෙලෙනවා, උෂ්ණයෙන් පෙලෙනවා, බඩගින්නෙන් පෙලෙනවා, පිපාසයෙන් පෙලෙනවා, ලෙඩ රෝග වලින් පෙලෙනවා. ඉතින් විවිධාකාර ආබාධයන්ගෙන් පෙලෙනවා. ඉතින් ඔය ආදි වශයෙන් පෙලෙන ඒවා බලාගෙන ගියාම සීකරණ ගියාම කොච්චර පෙලෙනවද? අන්තිමට තේරෙනවා. හුස්ම ගන්න නැතුව හිටියොත් කැක්කුමයි වේදනයි පපුවයි කියලා හිර වෙලා යනවා. අදිනවා හුස්ම උඩට පෙලෙන හින්දා. ඇදපු හුස්ම තියා ඉන්න බෑ. පෙලෙනවා. විදහට ඒක ආපහු අරිනවා. ආපහු හැරලා ඉන්න බෑ පෙලෙනවා. ආයි හුස්ම ගන්නවා. හුස්ම අරන් තියාගෙන ඉන්න බෑ සැනසුම පෙවුනට. ආයි පෙලෙනවා. ඒක පහ කරලා දානවා. එන හුස්මක් ගන්න හැටි පහ කරන මොහොතක් ගන්න පිළිපිලිමයි කරන්නේ. ඇහැ රැගෙන ඉන්නවා. පෙලෙනවා. ඇයි පිය ගහනවා. ඇයි පිය ගහපු ගාම දැවිල්ල අඩු වෙනවා. ආයි ඇස් අරිනවා. ආයි පෙලෙනවා. ආයි ඇහි පිය ගහනවා. එන ඇහි පිය ගහන ගහන මොහොතක් පාසාම පෙලෙනවට ප්‍රතිකර්ම. හුස්ම ගන්න මොහොතක් මොහොතක් පාසා පෙලෙනවට ප්‍රතිකර්ම. අත එක විදිහට තියා ඉන්න බෑ කැක්කමයි උස්සනවා. මොකක් නිසාද? පෙරෙන නිසා. ප්‍රතිකර්මයක් කරනවා ඒක වෙන දෙනෙලන් ඉරියව් වෙනස් කරනවා. සුවයක් වාගේ දැනෙනවා. ටික වෙලා ගියාම ආයි හිරි වැටලා පිළිනවා, රිදෙනවා. තා පැත්තට හැරෙනවා. පෙළෙන එකට කැමති නැහැ. නමුත් පෙළෙනවා. මෙන්න මෙහෙ පෙළීම බලන්නේක තමයි අනිත්‍ය බැලීම. දැන් එතකොට ලස්සනට තේරෙනවා. මොකද්ද? කොච්චර දුක් ගොඩක්ද තියාගෙන සැපයි සැපයි කිය කිය මේ ඉන්නේ. මේ කය හැම වෙලෙම නිරන්තරයෙන් පෙළෙනවානේ. මේ පෙළෙන එකට ප්‍රතිකර්ම කර කර ඒක ගැන හිතන්නේ නැතුව පංචකාම ආස්වාදයේ විඳින වස්තුවල මේක කියලා හිතා ඉන්නවා. ඒ පැත්තට නැඹුරු කරනකොට අවිද්‍යාවේ වහනවා යථාර්ථය. මොකද යථාර්ථය පෙළෙන එක පෙළෙන්නේ නැති හොඳ එකක් කියලා පෙන්නනවා. ඒක තමයි විකෘතිය. ප්‍රකෘතිය මොකද්ද? අනිත්‍යදේ අනිත්‍ය හැටියට පෙන්නනවා. එහෙනම් පෙළෙන එක පෙළෙන හැටියට මතක කරලා පෙන්නනවා. මෙන්න මේක වැහිලා තියෙන පොඩි දෙයක් වැහිලා තියෙන. අපි ලෝක වෙනුවට මොකද්ද කියන්නේ? පෙළෙනේ හින්දා දුකයි කියුව එක ස්ථිර නැති හින්දා දුකයි කියලා වචනෙට පරිවර්තනය කළා. අදහස නැතුව ගියා. පැහැදිලිව දුක ඇති වෙන හැටි හොඳට පැහැදිලිව මේ ශාරීරියේ ස්වභාවයේ හිතන්න හිතන්න වැටහෙන්න තිබුණා. ඒ අනිත්‍ය ධර්මතාවයේ අර්ථය වෙනස් කරලා ඒක ස්ථිර නැහැ කියලා ස්ථිර නැති හින්දා දුකයි කියන හේතුව දාලා හිතන් මන්දබුද්ධිය කළා. දැන් මොකද වෙන්නේ? ওই වචනේ ස්ථිර නැති හින්දා දුකයි කියලා කොච්චර හිතුවත් දුක වැටහෙන්නේ නැහැ. මේ පැවැත්ම දුකයි නේද කියලා වැටහෙන විදිහක් නැහැ. පෙළෙනක අයින් කරලා. අට්ටියේදී හරායේදී මේ අට්ටියේදී හරියට දැක්කනම් මේක තවදුරට හොඳයි කියන්නේ රැජ්ජයිනි. මෙසපත් සැපයයි ගණිතෝ කවරේ. අන්න ලෝවැඩ සංගරාවේ පෙන්නවා හරායේදී. මේක සැපයි කියලා කවුද ගන්නෙ? මේක හැටි මෙහෙමයි. ඉතින් ඔය ආකාරයේ විග්‍රහ වෙනවා. jigucchati මොනවද මේකේ තියෙන්නේ? මලමූ ගොඩවල් මිසක් වෙන මොනවද? හිතා ඉන්නවා මගේ වස්තුව මගේ සංකද කියලා. ඇතුලේ හිදින කුණුගල බැලුවොත් මලමුත්‍ර මිසක් වෙන එකක් නැහැ. නමුත් අපි හිතා ඉන්නේ එතන නෙමෙයි, ඒ යථාර්ථයේ වහලා. අසුභ සුභයි කියන විකෘතියක ඉන්නවා. ප්‍රകൃතිය මොකද්ද? අසුභ අසුභයි කියලා දකින්න ඕනේ. මෙන්න මේකට කියනවා විපල්ලාස. නැන විපර්යාසයෙන් දකින්නේ. මනස විපර්යාස වෙලා පෘථග්ජනෙව ඉන්නේ. මොකක් නිසාද? මේ අනිසි දේවල් නැත්නම් අනිත්‍ය දේවල් දුක් කරදර දෙන නිතර පෙළියෙන ලක්ෂණයට ඇති වෙන දේවල් හරි වටිනා දේවල් කියලා හිතාගෙන මනස විකෘති කරලා විපර්යාසය. අනිත්‍ය නිත්‍යයි කියන විපර්යාසය එන්නේ දුක් ගොඩවල්මයි. ඒකට ප්‍රතිකර්මයක් කරනකොට සුවයක් වාගේ දැනෙනවා. කුසන් කරව මෙට්ටියක් උඩ හොඳට ඉඳ ගන්නවා. හරි සුවයිනේ කියනවා. මොකද සුවවත්යෙන් දැවුනේ. නැගිටලා හිටියා ඉඳගෙන ඉඳ බැරුව ගියා. පස රිදෙනවා. නැගිටලා ඉඳ බෑ කකුල් රිදෙනවා. ඉඳ ගන්නකොට ඇටකොටු තැලෙනවා. මස් පිළු යාගෙන මොකද තද එක හිටියොත්. ඒකේ හින්දා මොකද එන්නේ කැක්කුම අරගන්න. අර කුසන් කරලා තියෙන එන්න හොඳ මෙට්ටියක් උඩ ඉඳපුවාම සුවද ඇයෙනවා. සුව තිබුණේ මෙට්ටේද? නෑ, අපේ ඇඟේ තිබිච්ච කැක්කුමට ප්‍රතිකාරමයක් හම්බ වෙලා. තාවකාලිකව. ඕකේ ඉන්නවා සුවයි කියලා ටිකක් වෙලා. පස රත් වෙන්න පටන් ගන්නවා වාතයක්වත් වදින්න නැති වෙන්න සතු හිරෙවුලහම. අප්පා දනවා දනවා මේක රස්නේ. ආයි නැගිටිනවා. එහාට හැරෙනවා මෙහාට හැරෙනවා. ඒ හැරෙනකොට අර වේදනාවල ප්‍රතිකාරමයක් එනවා තාවකාලික. ඒක සුව වශයෙන් දැනෙනවා. එන අපි විදලා තියෙන සුවයක් නෙවෙයි. දුකට පිළිසරණක් වෙන්න හදාගත්ත තාවකාලික ප්‍රතිකර්මයක්. දැවෙනකොට ඒකට අපිට අසහනයක් එනවා. රාග අසහනයත් ඒ වගේ. රාගයට හේතුකාරක වෙන්නා වූ දේ හොඳයි කියලා වැරදි ආකල්පයෙන් ගන්නවා. ඊට අනුකූල ගතක් හැදෙනවා ඒකට ඌනතාවයෙන් යුක්තව. ඒ ඌනතාවය නිසා අසහනකාරී මානසිකත්වයක් හැදෙනවා. අර සුවයි සුවයි කියන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු නොකළොත්. ඒ නිසා මොකද කරන්නේ? තාවකාලික ප්‍රතිකර්මයක් වශයෙන් ඒව ඇසුරු කරලා අසහනේ නිවා ගන්නවා. අසහනේ දුක. නමුත් ඒක නිවෙනකොට අපිට දැනෙන්නේ හරි සැපයි කියලා. මෙන්න මේක නිසා පංචකාමයේ රැවටෙනවා පංචකාම සම්පත්තිය කියලා. මෙන්න මේකද කියනවා දුකෙහි සැප යන විපල්ල්‍යාසය. පෘථග්ජනයාට තියෙනවා. ඕක ධර්මයේ දැක්ක කෙනාට ධර්මානුකූලව සිහි කරනකොට ඒකේ ස්වභාවය හරියටම දකින්නවා. සැප කියන්නේ දුක කියලා ඔන්න ඔතෙන්දී දකින්නේ. සැප කියලා තියන්නේ අපි හදාගත්ත යම් කිසි දුකට පිළිසරණක් හදා ගන්න. දුකේ දුක විඳිනකොට ඒකේ මිදෙන්න ක්‍රමය. සයට නේද රස මුසුබත් කන්නේ, ගදට නේද ඇඟ සුවඳ කරන්නේ, ලෙඩට වේතිමේ මෙලොව සතුන්නේ, කුමද මීට සැප එකයි සිතන්නේ. අපේ ආදී ඇතිවිච හෙළ වදන්, එදා දීපු නියම උදු වදන්, ඔය ලෝ වැඩ සංගලාවේ අදත් තියෙනවා. අද භාවිතාට ගන්න නැතුව හමස් පෙට්ටියට දාලා අයින් කරලා. වටිනා පොතක් අරගන්න නැහැ ඉස්කෝල් ළමයෙකුට අතු ගන්නන්න. ඕවා කියලා වැඩක් නැහැ. ඩඩ ඩඩා කියන නටෝනේ විතර දෙනවා. අන්ති වෙන මොකද වෙන්නේ? බෝලේ පිටයි දීලා පුරුදු කරලා පස්සේ එකයින් ගන්න දෙයක් නැති වෙනවා. මොනවා කරන්නද කිව්වොත් අපිට වයින්නෝ. පුරුදු කළා තියෙන්නේ සංකර සිරිත් විරිත්. තැන දීලා තියෙන්නේ ඒවට සෑගි දෙන්නේ ඒවට. මානසික ගුණධර්ම වලන්නේ කොහොමද? ඉතින් හදනවා මෙච්චර මේ දූෂණය කරන හටක් ඇයි මේ බල කියන රටේ කිය. බන වහපු රටේ කියන රටේ නෙමෙයි. ඒ මොකද කරන්නේ? ඉතින් දකින්න ඕනේ මේ සිද්ධි ඔක්කොම අපි ඔය විදිහට. මෙන්න මෙහෙම දැක්කහම දකිනවා. මේ ලෝක සත්‍යයේ ඉන්නේ බුදුවන් අහනකම් මොන කාගේ වණ ඇහුවත් අනිච්ච නිච්චයි කියන විපර්යාසයි, දුක්ඛ සුඛයි කියන විපර්යාසයි, අනත්ත අත්තයි කියන විපර්යාසයි, අසුභ සුභයි කියන විපර්යාසයි. ඔන්න අනිච්ච දුක්ඛ අනත්ත අසුභ කියන මේ ප්‍රകൃතිය බුදු දහම තුලින් කවදා හරි දැක්ක දාට ලෝකේ මිදෙන්න තව අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. නිවන් දකින්න තව කරන්න දෙයක් නැහැ. නිවන කලාව ගෙදීන ප්‍රඥාව පහළ වෙනවා. ඕකයි දකින්න ඕනේ. ඉතින් තේරුම් ගන්නට මේ ඇස මුල් කරලා කිව්වහම මේ මුල් කරගෙන සියල්ල දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වන් උපසංහරති. මෙසේ සංසන්දනය කරන්න ඇහ අනිච්ච නම්, ඇහැ තැවෙන එකක් නම්, දැවෙන එකක් නම්, පිළෙන එකක් නම්, ඇහැට ගෝචර වෙන රූපයක් ගත්තහමත් ඒකත් ඔය විදිහට වෙනස් වෙනවා, විපර්යාසයටපත් වෙනවා. කනත් ඒ වගේ. ඇහැ හැදිලා තියෙන යම් කිසි දෙයකින්ද ඒ සතර මහා භූතයන් නිසා හටගත්තා වූ යම් කිසි කුණු ගොඩක් තියෙනවා හැදිලා. ඒ වගේම තමයි කන හැදිලා තියෙන්නේ. හැඩේ වෙනස්. හැඩේ වෙනස් වෙලා තියෙනවා ගෝචර වෙන අරමුණ ගන්න ඊට අවශ්‍ය ඉඳලා කන කියලා හැදිලා තියෙනවා. නමුත් හැදිලා තියෙන්නේ අර කුණු ගොඩවල් වලින්මයි. ඇහැ පෙරෙනවායි කනත් පෙරෙනවා. ඒ පෙරෙන ආකාරයන් බලන්න ඕනේ නැති එකින් එකට. ඒවන් උපසංහරේ සංසන්දනය කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇහත් පෝෂණය වෙලාමයි හැදුනේ. මව් කන වුණ ආහාරය මව්ගේ බල ඇතුළේදී ඇහැ ආරම්භ වුණා. හැබැයි බල ඇතුළේදී ඇහැ ආරම්භ වෙන්න මව්ට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉබේ සත්වයක හටගත්තේ නැහැ. ඒක ඉබේ හටගත්ත කියන වාදයට වැටෙන්නේ නැහැ. මොකක් නිසාද? ගන්ධබ්බාවක් අන්ති හොන් තියලා ගන්ධබ්බිය කොක් අන්ති වෙන්න ඕනේ. ඒ ගන්ධබ්බියාගේ ස්වභාවයෙන් කර්ම ශක්තිය සම්බන්ධ වෙලා තමයි ඒ ආකෘතිය මස්ලි එකකින් හැදෙන්නේ. එහෙම හැදිච්ච කතාවේ මස්ලි ඇස් දෙක. ඒකේ තියෙන සතර මහා භූත ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරින් නිෂ්පාදනය. කොයින්ද ධාතු හතර? අම්මා කන බොන දේවල් වලින් ගත්ත ඕජස අරගෙන තමයි ওই ටිකේ මුල වුණේ. ඒක අම්මා ඇදලා දුන්නා නෙමෙයි. ඒ ධර්මතාවයෙන්ම සුදුසු විදිහට සකස් වෙලා නිකන් සකස් වුණා නෙමෙයි. අර කර්ම බලවේගීට අනුව ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ මාර්ගයේ කොම්පියුටර් වගේ මේ ඇඟ සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි ඊළඟ දරුවාට අවශ්‍ය කරන පෝෂණය යන්න මවගේ ගැබ සකස් වෙලා තියෙන්නේ. ඒකේ ඉල්ලීලා තමයි කොකුපණුවා ඉල්ලීලා ලේ උරා බොනවා වගේ අර හැදිච්ච සතා මවගේ අර වාසය තුළ ඒ සුසු තැනක බැදිලා තමයි කය නගන්න පටන් ගන්න. පෝෂණය ඇදලා ගන්නවා ඇඟේ. කූඩැල්ලා ලේ උරා බොනවා ඇඟේ ඉල්ලීලා. ඒ වගේ අර පණුවා වගේ පුංචියට හැදිලා ඒ කයින් ආරම්භ වෙනකොටම අර ගන්ධබ්බය හැදිලා එන හැටි මස්ලේ කයින්. ඉතින් ඔය ක්‍රමයට හැදෙනවා. හැදිලා හිටන් මේ කය හැදෙන ආර පෝෂණේ මොනවද ගත්තේ? කනබොන ආහාරයෙන් පඨවි ධාතුව ගත්තා, ආපෝ ධාතුව ගත්තා, ද්‍රව ගතිය. ඒ වගේ මේවා ගොනු වෙලා තිබිච්ච ශක්තිය අරගෙන තේජෝ ධාතුව නිපදෙවුණා. ඒ වනිසා අවශ්‍ය කරන්නා වූ වායු ධාතුව මව හුස්ම ගන්නකොට ඒකෙනුත් ගත්තා. ওই ධාතු හතරේ සංකල්පණයකින් හැදුවා ආකාශ ධාතුව තුල ඒ මේ අතර කැලි තියලා ධාතු පහකින් පංච මහා භූතයන්ගෙන් කයක් හැදුවා. හතරකින් හැදුනා. අභ්‍යන්තර කුහර, කං කුහර, ඇස් කුහර, ඒ වගේම කටේ කට නැමැති කුහරයේ, ආමාශයේ නැමැති කුහරයේ, බඩවැල් අතර යන්න තියෙන ආහාර ගිනියන කුහර, මේ ආදී ඉන්ද්‍රියන් අතර තියෙන වෙනස්කම ආකාශ ධාතුවේ වෙන් වුණා. ඔහොම ඇදිලා මේ කය සකස් වුණ ආකාරයක් තියෙනවා. ඉතින් ඇත් දෙක කන් දෙක නාසය දිව කය කියන්නේ මේ සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිලා තියෙන වගේ ක්‍රමානුකූලව දකින්න ඕනේ. මේ හැම එකක්ම පෙළෙනවා. අනිත්‍ය ලක්ෂණේ යුක්තයි. හැදිලා තියෙන මේ මල මුත්‍රා ගොඩවල් ඔලින් ගන්ධ හරයක් ඇති එකකින් නෙමෙයි මේ ආකාරයෙන් ඒකේ ස්වභාවය දකින්න ඕනේ.